වේදනාව වෙන කකුල හිතට නිවි. එහෙම තමයි හිතේ. නේද?
සෙල්ල හිත.
අපි සුවඳිකා බලාගෙන ඉන්නකොට මේ කකුල විදෙනවා කියලා තමයි හිතේ. ඒක තමයි අපි ලෝකේ ජීවත් වෙන මට්ටම. නේද? කොහොමද විදෙනවා කියලා හිතේ. ඒක තේරුම් ගන්න ඒක ලෝකෙට අයිති දැක්ම නිසා ඇත්ත ඇති හැටි නෙවෙයි. යථා භූත ස්වභාවය නෙවෙයි. ඒක අපේ හිත තියෙන ස්වභාවය. හිත දැනවත් කරන ස්වභාවය. හිත දැනගත්. දැන් ඍතුනේ කකුලද කියලා හොඳට හොයන්න ඕන නුවණ. කොහොමද
හොයන්නේ?
ඒ දැනුවත් වීම ආවේ කොහොමද කියලා බලන්න. මොන මොන ආයතනෙද වැඩ කරන්නේ? දැනීම විතරක් නෙමෙයි දැන් කකුලකුත් ධාර ආරන් ඉන්නේ කකුල රෙදෙනවා කියනකොට එතෙන්ට ගියේ කොහොමද කියලා හොයන්න. දැන් හුස්ම දිහා නේ බලන් හිටියේ නේද? බලන් ඉන්නකොට එකපාරට වුණ කකුල රෙදෙනවා කියලා හිතුණා. මොකක්ද එතෙන්දි වෙලා තියෙන්නේ? කොහොමද ඒ දැනුවත් වීමට ආවේ? වේදනාවක් දැනුණා නේද? ඊළඟට කොහොමද එතන කකුලක් හටගත්තේ? වේදනාව දැනෙනකොට හිත ඒ වේදනාව ගැන හිතුවා නේද? වේදනාව දැනෙන්නේ මොන ආයතනයකද? ඇහෙන්ද දැනෙන්නේ? කනෙන්ද දැනෙන්නේ? කාය ආයතන නේද? රිදෙනවා කියලා දැනුනේ කාය ආයතන. කාය ආයතනෙන් දෙයක් දැනගන්නේ මොන විඤ්ඤාණයෙන්ද? කාය විඤ්ඤාණය. කාය ආයතනේ මුල්ල තියෙන්නේ කාය විඤ්ඤාණය. කාය විඥානය කියන්නේ එතකොට කාය ස්පර්ශයක් සිද්ධ වුණා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. පස්සපච්චය වේදනා. එතකොට ඒ වේදනාව දන්නේ කයද හිතද? 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 හිත කියන්නේ එතන කාය විඥාන සිත. විඥානය කියන්නේ සිත. නේද? කය ඇසුරු කරගෙන අපි හිත කාය විඥාන. කාය ඇතන ඇසුරු කරගෙන අපි හිත කාය විඥාන. මේ විඥානය කියන්නේ සිත. කය නෙමෙයි. ස්පර්ශය තිබුණේ කොහොමද කියලා දැන්ම හිතන්නේ කරන්නේ. කාය ස්පර්ශය සිද්ධ වුණා හිත වේදනාවක් ඇති වුණා නේද? ස්පර්ශය කියන්නේ භෞතික දෙයක්ද හිතක්? හිතේ දැනෙන දෙයක්. හිතේ දැනෙන දෙයක්. පස්සය කියන්නේ චෛතසිකය, සිතිවිල්ල. පස්ස සිතිවිල්ල කියන්නේ නේද? පස්සය සිතිවිල්ල. වේදනාව සිතිවිල්ල. ඒක චෛතසිකය. චෛතසික තියෙන්නේ බාහිර රූපේද හිතේද? හිතේ. නේද? කාය ස්පර්ශය කියලා කිව්වෙත් හිතම තමයි. එතන තිබුණ වේදනාව කියන්නේ හිතමයි. හිතට දැනෙන වේදනාව. චෛතසිකයක් නේද? ඒක පස්සයක් නිසා වේදනාව. මේ දෙකම සිතේ තියෙන සිතිවිලි දෙකක්. චෛතසික දෙකක් විතරයි. නේද? ඒ චෛතසිකේ දැනගන්නේ මොකද්ද? කයද හිතද? හිත. හිතත් එක්ක තියෙන චෛතසික ගැන දැනගන්නේ හිත. නේද? කාය විඥාණයට දැනුණ වේදනාවක්. නේද? එතන කකුලක් කියලා දෙයක් තියෙනවද? නෑ. වේදනාවක් විතරයි. දැනෙන ගතියක්. මූලිකව ඇති උනේ දැනෙන ගතිය දැනීම. ඒ දැනීම වන්නම් හොඳද නරකද කියලා එහෙම හිතෙන්න පුළුවන්. හා මෙහෙලිද මෙහෙලිද කියලා. ඒ වුණාට කාට අයිතිද කියලා තාම දන්නේ නැහැ. දැනීමක්. අසපච්ච වේදනා. එතන ස්පර්ශය ඇති වුණේ මොන ආයතනේද? කාය ආයතන. ඔච්චරයි දන්නේ. කාය ආයතනෙන් ස්පර්ශයක් නිසා දැනීමක් ඇති වුණා. මේ ඔතන කකුලක්වත් නැහැ, කොන්දක්වත් නැහැ. කාය ආයතනේ කාය සංපස්සේ වේදනා. නේද? අනේ දැන් වේදනාවක් දැනෙනවා. වේදනාව දැනෙනකොට අපිට නිකන් ඉන්න බෑ, ඕක ගැන හිතන්න. කොහෙන්ද දන්නේ විරිදෙන්නේ කියලා? හිතනවා නේද? ඈ දැන් නිකන් විදීමක් තියෙනකොට ඊළඟට හිතන මදුරු එක් කනද, කුණු එක් කනද, වෙන මොකක් හරිද කියලා නිකන් හිතනවනේ නේද? දැනෙන්නේ වේදනාව විතරයි නේද? වේදනාවේ තියෙනවද රූපේ? නැහැ. අපේ හිත තමයි ඕක ගැන හිතන්නේ. එළියට දාන්න නෙමෙයි, තාම හිතන. වේදනාවක් තියෙනවා, ඒක ගැන හිතන. හිතනකොට දැන් හිතන්නේ ඔය රිදෙන ගතිය ගැනනේ. නේද? දැන් හිතනකොට වැඩ කරන්නේ මොන ආයතනෙද? මන ආයතනෙ. දැන් කාය ආයතනෙ වැඩේ ඉවරයි. එයා තාම ඉන්නවද? නැහැ, නිරුද්ධ වෙලා. කාය විඥානේ නිරුද්ධ වෙලාමයි මනෝ විඥානය හටගන්නේ. ආයතන දෙකක් එක සැරේ වැඩ කරන්නේ නැහැ. නේද? ඒ කාය ආයතනයක් නිරුද්ධ වෙලාමයි තව ආයතනයක් හටගන්නේ. ඒතකොට කාය විඥානය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ දැනුන වේදනාවත් නිරුද්ධයි හිතනකොට. නේද? කාය විඥානයක වේදනාවද? අපි වේදනාව ගැන හිතනකොට හිතන්නේ මොන විඥානයද? මනෝ විඥානය. මනෝ විඥානයෙන් හිතනකොට කාය විඥානය නිරුද්ධයි. නේද? කාය විඥානය නිරුද්ධ නම් කාය ස්පර්ශය තියනවද? නැහැ. එයක් නිරුද්ධයි. කාය ස්පර්ශයක් නිරුද්ධයි. කාය ස්පර්ශයෙන් දැනෙන වේදනාවක් නිරුද්ධයි. කාය විඥානය නිරුද්ධයි. ඕක ගැන හිතනකොට. පැහැදිලිද? දැන් තාම දන්නේ නැහැ කොහෙද රිදෙන්නේ, මොකද්ද මේ කියලා දන්නේ නැහැ. රිදීමක් කියන කතාව විතරයි දන්නේ. අය කාය විඥානයක දැනුනේ වේදනාව. නේද? දැන් මනසෙන් ඔන්න හිතනවා. ඒ මොකද්ද රිදෙනවා දැනුනා. මොකක් නිසාද දන්නේ නැහැ, කොහෙද දන්නේ නැහැ රිදෙන්නේ කියලා. නේද? එතකොට ඔන්න පෙන්නනවා මේ රිදෙන තැන. කකුල නැත්තම් කොන්ද, එහෙම නැත්තම් ඔළුව. නේද? රිදෙන තැන පෙන්නනවා නේද? දැන් මන කාටද පෙන්නේ? මනසට. නේද? මනසටද පෙන්නේ? ඇස් දෙකටද? මනසට. ඇස් දෙක වහගෙන ඉන්නේද? නේද? හුස්ම දිහා බලා ඉන්නේ ඇස් දෙක වහගෙන. එහෙනම් මේ කකුල හරි කොන්ද හරි ඔළුව හරි පෙනුනේ මනසට. මනසට පේන්නේ චිත්ත රූපයක්ද, එළියේ තියෙන රූපයක්ද? චිත්ත රූපය. මනසට පේන්නේ මනසෙන් මහදු චිත්ත රූපය. නේද? එළියේ තියෙන රූප පේන්න පුළුවන්ද මනසට? පේනවද නැහැ. ඇස් දෙක වහගෙන ඉන්නකොට එළියේ තියෙන රූප පේනවද? පේනව නම් පේන්නේ මනසට නේද? මනසෙන්ම හදලා පෙන්වන දෙයක් නේද පේන්නේ. දැන් බලන්න, දැනුනේ වේදනාවක්. ඒක ගැන හිතනවා කියන්නේ මනසෙන් පෙන්වන දෙයක් දැනගන්නවා නේද? හිතනවා කියන්නේ මනසෙන් පෙන්වන දෙයක් දැනගන්න. ඒ කියන්නේ මනසට පේන්න ඒවට කියන නම මොකද්ද? මන ධම්. මන ධම්. මනසට ආරම්භ වෙන්නේ ධම්. මනසට රූප ආරමුණු වෙන්නේ නැහැ. රූප ආරමුණු වෙන්නේ ඇහැට නේද? ශබ්ද ආරමුණු වෙන්නේ කොහටද? කනට. මනසට ආරමුණු වෙන්නේ ධම්. නේද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගාන ආරම්භන ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ නැත්නම් පොට්ට. ඈ මනසට මොනවද? ධම්ම. දැන් ධම්ම කියන දේ තමයි මනසට ආරම්භන්නේ. හොඳයි නේද? මම තිස්සෙම ධම්ම ධර්මය මෙහෙ කර කර ඉන්නවා. හැබැයි ඇත්ත දැක්කොත් විතරයි. ඇත්ත නොදන්න කෙනාට ඒවා ධර්ම නෙමෙයි, ඒවා ලෝකේ තියෙන රූප. මායයට අයිති දේවල්. මායය හදලා දෙන දේවල් තමයි බාරගන්නේ. ධර්මයේ නෙමෙයි බාරගන්නේ. තේරෙන්න නොදන්න කියන්නේ නේද? මනසට අරගෙන ධම්මනේ. නේද? දැන් වේදනාව දැනෙන්නේ කකුලේ කියලා කවුද කියන්නේ? හිත. නේද? ඒක මන ධම්ම නේද? මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසෙන්ම දැනගත්තා. දැන් මනසට පෙනීලා තියෙනවා ධම්මාරම්මණය. ඕකේ නේද කකුලක් තියෙන්නේ? වේදනාවට අයිති කකුල තියෙන්නේ දැන් මනසට පෙන්වන ධම්ම එකේ නේද? ඈ ධම්ම කියන්නේ මතක තියාගන්න කොහෙන්ද හදලා තියෙන්නේ? මනසෙන්. ධම්ම හැදෙන්නේ නැහැ සතර මහා ධාතුවේ. ධම්ම හැදෙන්නේ නැහැ ලේමස් නහරයට වලින්. ධම්ම හැදෙන්නේ නැහැ ආහාර වලින්. කබලින් කආහාරෙන් ධම්ම හැදෙන්නේ නැහැ. නේද? ධම්ම හැදෙන්නේ මොනවයින්ද? මනසෙන්. ඒකට කියනවා මනෝමය කියලා. ධම්ම වලට කියනවා මනෝමය. ඇයි මනෝමය කියන්නේ? මනසෙන්ම සකස්. ලෝහමය, රිදීමය කියනවා නේද? ඒ වගේ මනෝමය කියන්නේ මනසෙන්ම හැදෙන, මනසෙන්ම නිර්මාණය. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝමය කොටසක් තමයි ධම්මය. ඈ මනස තමයි ඉස්සෙල්ලා ඉන්නේ, පෙරටුව ඉන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට කලින් ඉන්නේ මනස. මනසම තමයි ශ්‍රේෂ්ඨ. එයා තමයි මූලිකය. එයා හදන දෙයක් තමයි, මනෝමය දෙයක් තමයි අර ධම්ම කියලා කියන්නේ. එහෙනම් මනසම නිර්මාණය කරන දෙයක් තමයි ධම්ම. මනෝමය. දැන් මොන වේදනාව දැනෙන්නේ මෙන්න මේ කකුලට කියලා දැනන්නේ චිත්‍ර සටහනක් පේනවා නේද? ඒ පේන්නේ ඇහැටද හිතටද? හිතට. හිතට පේන්නේ එතකොට රූපද ධම්මද? ධම්ම. ධම්ම කියන්නේ සතර මහා ධාතු රූපයක්ද මනෝමය රූපයක්ද? මනෝමය රූපයක්. නේද? එතකොට ඒකට තමයි මම හරි චිත්ත රූපයක් කිව්වේ. මනසෙන්ම හදපු හැබැයි රූපමය හැඟීමක් පේනවා. අත කකුලක් පේනවා. ලේමස් නහරයට ලින් වර්ණයක් හැඩයක් තියෙන තැනක් තියෙන නේද? ශරීර කොටසක් පේනවා. පේන්නේ ඇහැටද හිතටද? හිතට. නේද? දැන් ඔන්න හිතට පේන එකේ ඇත්ත අපි දන්නේ නැහැ. අපි හිතන්නේ ඔය බාහිර රූපය. ශරීරයට අයිති කොටස. ලේමස් නහරයට ඇට මිදුළු වලින් හැදිච්ච රූපය කියලා හිතනවා නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? හිතෙන් ම හදලා හිතෙන්ම දැනගත්තු එක බාහිරෙන් තියනවා නේද? එළියේ තියෙන භෞතික රූපයක් බවට පත් කරනවා. මේ දැන් ඕක කරන්නේ මුලාවකින්ද නැද්ද? මුලාවක. හිතෙන් හැදෙන දේ කොහොමද එළියේ තියෙන්නේ? මම නම් හරි ෂොක් නේ. හිතන හිතන දේ එළියේ මැවෙනවනම් හැබැයි අපි මවන දැන් හිතෙන් හදපු දේ එළියේ තියෙන රූපෙම කියලා හිතුවා නේද? ඔය මගේ කකුලම තමයි ඔය පේන්නේ. ඊළඟට හිතනවා ඒ කකුලට තමයි අර රිදුනේ නේද? මට ආйти ලේමස් නහර වේවයින් හැදිච්ච කකුල තමයි ඔය රිදෙන්නේ කියලා දැන් හිතනවා. දැන් ඊවර ගොඩක් ගිහිල්ලා තියෙනවා. ආයෙ මතක් කරන්න බලන්න. මුලින්ම දැනුනේ මොකද්ද? වේදනාව. නේද? මන පළවෙනි එක. ඒක කාය විඥාණයෙන් දැනගත්තා වගේ එක දන්නවනේ. ඒ කාය ආයතනේ වැඩ කරලා කාය ස්පර්ශයෙන් වේදනාවක් දැනෙනවා. ඒක කාය විඥාණයට දැනුන එක. වේදනාවේ තියෙනවද කකුල? නැහැ. ඊළඟට මොකද කරන්නේ? වේදනාව ගැන හිතන. නේද? දැන් හිතන වෙලාව කාය ආයතනෙන්ද මන ආයතනෙන්ද? මන ආයතනෙන්. මන ආයතනෙ වැඩ කරනකොට කාය ආයතනෙ තියෙනවද? නිරුද්ධද? නිරුද්ධයි. ඉතුරු නැතුවම නිරුද්ධයි. නේද? එතකොට දැන් මන ආයතනෙන් හිතද්දී අර කාය ආයතනෙන් කාය විඥාණයෙන් ඉතුරු කරපු වේදනා ගතියක් සංඥා මාත්‍රකින් තියෙනවා. නේද? ඒකයි ඒකට තව ටිකක් එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? ධම්ම හදන්න තව මොනවද උදව් වෙන්නේ? අර වේදනාව උදව් වෙනවා නේද? නැති වෙලා ගිය වේදනාව උදව් වෙනවනේ. තව මොනවද? වේදනාව විතරද ඔතන තියෙන්නේ? කකුලක් හැදෙන්නේ කොහොමද? අතීත අත්දැකීමක්. පෙර ඇසුරු කරපු දෙයක් ඔතෙන්ට ඇදලා ගන්නවා. කකුල තියෙන එක කලින් දැනගෙන හිටියේ නැත්නම් ඔතෙන්ට ගන්න බැහැ. පෙර අත්දැකලා තිබුණ එකක් නේද ගන්න? ඇහෙන් දකිනවා වගේ දකින්න පුළුවන් නේද හිතට? ඇයි හිතට දකින්න පුළුවන්? ඔයිට කලින් ඇහෙන් දැකලා තියෙන්නේ. ඔයිට කලින් ඇහෙන් දැකලා නැතිුණා නම් කකුලේ රූපයක් පේයිද දැන් හිතට? නැහැ. පේනවා නේද? ඒක පෙර අත්දැකීමකුත් ඔතෙන්ට ගත්තා කියලා. පෙර ඇසුරු කරපු දෙයකුත් මෙතෙන්ට ගත්තා. ඒ කියන්නේ කලින් ඇහෙන් දැකලා ඉතුරු කරගත්තු දෙයක් ඇදලා ගත්තා. නේද? දැන් වේදනාවට පෙර පරණ අත්දැකීම ඇදලා ගත්තා. ඔය දෙක සම්බන්ධ කරලා තමයි අලුත් ධම්ම කියන මනෝ චිත්‍රය හැදුවේ. මේ හිතට පේන කකුලේ චිත්‍ර සටහන හැදුවේ දැන් වේදනාවයි පරණ අත්දැකීමයි එකතු කරගෙන. නේ එතකොට ඔන්න මනසට පේන චිත්‍රයක් තියෙනවා. ඒකේ වර්ණයක් හැඩයක් ඔක්කොම තියෙන්න පුළුවන්. තද ගතිය තේරම තියෙන්න පුළුවන්. තියෙනවා කියලා හිතෙන මනසට පේනකොට. නේ මනසට පේනකොට හිතෙන දැන් ඒ මනසට පේන චිත්‍රය තියෙන්න පුළුවන් ද තද ගතිය? මනසට දැනෙනවද තද ගතිය? තද ගතිය දැනෙන්නේ මොන ආයතනෙට? කාය. කාය ආයතනෙට දැනෙන එක මනසට දැනෙන්නද? නේද? දැන් ඒකේ වර්ණයක් තියෙනවද? මනසට වර්ණයක් දකින්න පුළුවන්. වර්ණේ දකින්නේ මොකෙන්ද? ඇහෙන්. දැන් ඇහැ වැඩ කරනවද?
නැහැ.
නැහැ වර්ණයක්. ඕකේ ගන්ධයක් තියෙන්න පුළුවන්ද මනසට පේන්නේ? නැහැ. ඇයි ගන්ධය තියෙන්නේ මොකෙන්ද? මොන ආයතනෙන්ද දැනෙන්නේ? නාසය. නාසය නෙමෙයිනේ දැන් වැඩ කරන්නේ මනස. නේද? අල්ලලා බැලුවොත් මේ වගේ දැනෙයි කියන එකක් තියෙයිද ඔකේ? නෑ. මනසට පේන රූපෙ එහෙම ගතියක් නෑ. තව විදිහකට කිව්වොත් සතර මහා ධාතු ගතියක් තියනවද ඔය මනසට පේන එකේ? පඨවි ආපෝ තේජෝ වායු එහෙම නැත්නම් වර්ණ ගන්ධ රස ඕජ අවව තියනවද? මනසට පේන චිත්ත රූපෙ නෑ 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 හිතන එකේ ඕවා නැහැ. හිතට පේන එක. ඒවා තියෙනවා නම් තියෙන්නේ කොහෙද? එළියේ තියෙන රූපයක නේද? දැන් මොකද වෙන්නේ? හිතන රූපේ එළියේ තියෙන රූපයක් කියලා බාර ගන්න. පිළිගන්න. ওই හිතට පේන රූපේ එළියේ තියෙන රූපය. ශරීරයට අයිති ලේමස් නහර ඇට මිදුළු වලින් හැදිච්ච රූපය. දැන් එළියේ තියෙන රූපේ අල්ලලා බලන්න බැයිද? ගන්ධක් සුවඳක් නැද්ද? තියෙනවා. වර්ණයක් හැඩයක් නැද්ද? තියෙනවා. ඒවත් දකින්න ආයතන වලින් පුළුවන් නේද? ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අත්දකින්න පුළුවන් මට්ටමක් නේද? බාහිරට. හිතට පේන රූපේ ඇහැට පේනවද? කනට ඇහෙනවද? නාසයට දැනෙනවද? දිවට දැනෙනවද? කයට දැනෙනවද? නැහැ. ඒකට මන ධර්ම මනෝ විඥාන තියෙන මට්ටම ඒකෙන් පෙන්නන රූපේ අනිත් ආයතන වලට අහු වෙන විදිහක් නැහැ. ඇයි? ඒක සතර මහා ධාතු රූපයන් නෙවෙයි. එළියේ තියෙන බාහිර රූපයක් නෙවෙයි. නේද? දැන් හිතට පේන රූපේ ඇත්ත නොදන්න කම නිසාම නේද අපි හිතුවේ ඔය කකුල මේ ශරීරයට අයිති කකුල කියලා. නේද? බාහිර රූපයක් කළා නේද හිතට පේන රූපේ. හිතට පේන රූපේ ඇත්ත රූපයක් කළා නේද? හිතට පේන්නේ මානසික රූපයක් විතරනේ. ඒක ඇත්ත රූපයක් කළා නේද? සතර මහා ධාතුයෙන් හැදිච්ච නේද? ඔව්. මේ මස්නහර ඇට වලින් හැදිච්ච ආහාරයෙන් යැපෙන රූපයක් කළා නේද? ආහාර නිසා නේද කකුල හැදිලා තියෙන්නේ? කබලින් කා නේද? දැන් හිතට පේන එක ඔන්න භෞතික රූපයක් කළා. නේද? ඔක හරිනම් ඇත්ත ඇති හැටි ඔබ වෙන්න බෑනේ. විතර වෙන රූප භෞතික රූප වෙන්න බෑ. ඒ වුණාට අපි ඒ මට්ටමට ගියා. දැන් ඔන්න කකුලක් ගැන දැනගත්තා. හිතට පේන එකක් නෙමෙයි. එළියේ තියෙන කකුලක් ගැන දැනගත්තා. එහෙනම් දැන් ඒක බාරගත්තා. එළියේ තියෙන රූපේ බාරගත්තා දැන් නේද? ඒ බාරගත්තු රූපෙට අර මුලින්ම දැනුණ වේදනාවක් දැන් ආයිති කරනවා. ඔය කකුලට තමයි මේ රිදුනේ. කකුල රිදෙනවා. දැන් රිදෙන්නේ හිතට පේන කකුල නෙමෙයි එළියේ තියෙන කකුල. නේද? දැන් ඔන්න ඔය මට්ටමට ගියාට පස්සේ නේද අපිට කකුල රිදෙනවා කියලා හිතිලා තියෙන්නේ. බලන්න කොච්චර දුරක් ගිහින් ආවද එතන කීයක් වැඩ කරලා. මුලින්ම දැනුණ වේදනාව කාය ස්පර්ශයෙන් වේදනාව. එතන භෞතික කොටසක් නැහැ. හරි? පස්සපච්චා වේදනා. ඒ වේදනාව ගැන හිතුවා. හිතනකොට අර කාය විඥානේ නිරුද්ධයි. වේදනාවත් නිරුද්ධයි. දැන් තියෙන්නේ හිතේ වැඩ කොටසක්. හිතනකොට අර අතන වේදනාව ගැන තිබුණ සංඥාවත් අරගෙන අපේ පෙර ඇසුරු කරපු ටිකත් ඔතෙන්ට ඇදලා ගන්නවා පෙර අද්දකේ ටික. ওই ටික එකතු කරලා අලුත් සංස්කරණයක් කරනවා. නේද? ධම්ම කියලා දෙයක් හදනවා. ඒ ධම්ම කියන එක ආයේ මනසෙන් ධම්ම ආරමුණු කරගෙන මනෝ විඥාණයෙන් දැනගන්නවා. නේද? මනෝ විඥාණයෙන් දැනගත්තු දෙයත් ඇත්ත නොදන්න කමට මොකද කරන්නේ? ඔය දැනගත්තේ එළියේ තියෙන රූපය. සතර මහා ධාතු රූපයක් කරනවා. මේ මස්නහරයට වලින් හැදිච්ච නැත්නම් පඨවිය ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච රූපයක් බවට පත් කරනවා. නේද? ඒක තුන්වෙනි අවස්ථාව නේද? මුලින්ම වේදනාව දැනෙන අවස්ථාව, දෙවෙනි එක ඒක ගැන හිතපු අවස්ථාව. නේද? ඊළඟට තුන්වෙනි අවස්ථාව කියන්නේ ඕක එළියේ තියෙන භෞතික රූපයක් කියලා බාරගත්තු අවස්ථාව. නේද? දැන් මේ භෞතික රූපේ ඊළඟට ශරීරයට අයිති කොටසක්ද ශරීරයෙන් බාහිර කොටසක්ද කියලා දැනගන්න. කකුල නම් අයිති මට, කකුල කාපු මදුරුව බාහිර. රූප කකුලක් හදනවා මදුරුවක් හදනවනේ නේද? ඒ දෙන්නම දැන් එළියේ ඉන්නේ. භෞතික රූප කරනවා. භෞතික රූප කරාම කකුල ශරීරයට අයිති මදුරුව බාහිර නේද? අභ්‍යන්තර රූප බාහිර රූප කියලා බෙදෙනවා නේද? අජත්ත බාහිර නේද? දැන් බලන්න ලෝකෙට අහු වෙලා නේද දැන්? හිතෙන් හදපු දේ ලෝකෙන් කියලා ඒක ඇත්ත කියලා පිළි අරගෙනත් ඉවරයි. පිළි අරගෙන නිකන් හිතලත් නෑ. අර මුලින්ම හිත දැනගත්තු වේදනාවත් එයාට අයිති කරනවා. කකුලට තමයි විදෙන්නේ. නේද? දැන් තේනවාද කොච්චර දේවල් කරලාද කියලා. එතකොට කයේ ඇත්ත දකින්න නම් රූපයේ ඇත්ත දකින්න නම් ඔන්න ඔය සිද්ධ වුණ දේ බලන්න පුළුවන් වෙනවා. හිතා ගන්න පුළුවන් වෙනවා. ඒක වෙන වෙන විදිහට දකින්න නෙමෙයි අනුගාමනේ. කකුල රිදෙනවා කියලා හිතුණ ගමන් ආපහු බලන්න පුළුවන් වෙන්න ඕන උතෙන්ට ආවේ කොහොමද? ඒක කීප ටික අහලා තේරුම් ගත්තා නම් ඔය පුළුවන් තමයි. ඒකට එළියේ තියෙන කකුල රිදුනද නැත්නම් වේදනාවක් දැනෙනවා. වේදනාව දැනෙන්නේ අපි දන්නවා කාය ස්පර්ශය. ඒක කිසිම රූපයක සඳහනක් නැහැ. කාය ස්පර්ශයෙන් පස්සවච්ච වේදනාව. ඒ වේදනාව කාය විඥානයේ දැනෙනවා. දැනගෙන ඒක එහෙමම නිරුද්ධයි. ඊළඟට ඒ වේදනාව ගැන හිතනවා මනස. ඒකට ඒ වේදනාව ගැන ආපු සංඥාවයි පෙර ඇසුරයි දෙකම එකතු කරලා ඔන්න හදනවා දම් චිත්ත රූපයක් හදනවා. නේද? ඒ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඔය දැනගත්තේ එළියේ තියෙන රූපේ කියලා හිතනවා. සතර මහා ධාතු රූපයක් කියලා නේද? රූපයක් බාරගන්න. රූපය බාර ගන්නවා කියන්නේ රූපය දැඩිව පිළිගන්නවා. දැඩිව පිළිගන්නවා කියන්නේ උපාදාන කරනවා. රූපය උපාදාන කරනවා. ඔක එළියේ තියෙනවා කියලා බාර ගන්නකොට උපාදාන කරලා නේද? උපාදාන කරනවා. රූප උපාදාන. නේද? රූප උපාදානේ නිකම්ම බාර ගන්නෑ. ඒ රූපෙට වේදනාවක් ඇති. ඔය දැනෙන වේදනාව ඒ රූපෙන් ආපු එක. කකුලට ඇති වේදනාවක් කරනවා. අර තමන්ම හිතෙන් හදලා එළියෙන් තියපු රූපෙට දැනෙන වේදනාවක් ඇති කරනවා. එතකොට වේදනාවෙත් ඇත්ත දැකලාද? නෑ. වේදනාවත් උපාදාන කරනවා. නේද? උපාදාන කරන්නේ නිකන් නෙමෙයි. අර කෙලෙස් ටිකක් දාලා. ඇත්ත දිහට දැනගෙන නෙමෙයිනේ අවිද්‍යාව මුලාව නේද? අවිද්‍යාවයි මුලාවයි යෙදෙනකොට තණ්හාවත් යෙදෙනවා. ආසාව. මේ ආසාවෙන් හින්දා තමයි කකුල රිදෙනවා අකමැති කියලා ඉන්නේ ඒ තණ්හාව. කැමැති කියලා ඉන්නේ ඒ තණ්හාව. ඈ දැන් ඔය වෙනකොට තණ්හා දික්ටි මාන කියන කෙලස් ටික යෙදෙන මට්ටමකට ඇවිල්ලා. ඔය මට්ටමට එනකොට තව පාළි වචනයක් තියෙනවා ප්‍රපංච කරලා කියලා. ප්‍රපංච බවටපත්තේ. ප්‍රපංච. ප්‍රපංච කියන්නේ දැන් හිතේ හදපු දේ හිතේ නැදුවා කියලා දන්නේ නැතුව භෞතික රූපයක් කරලා නේද? එළියේ තියලා ඒක බාර අරගෙන. දැන් ඒකට පුළුවන් අපිව පාලනය කරන්න. දැන් අපිව පාලනය කරන්නේ අර හදපු ප්‍රපංචය. ප්‍රපංචය කියලා අපි දන්නේ ඇත්ත රූපේ කියලා අපි හිතනවා. අකුල රිදෙනවා දැන් අකුල වෙනස් කරන්න ඕනේ. නැත්නම් අත ගන්නවා, කහන්න ඕනේ. ඒක දේවල් හිතෙනවා ප්‍රපංචයට අහු වුණාන් පස්සේ. ප්‍රපංචය පුරුෂයා අභිභවායනවා කියන්නේ. දැන් පුරුෂයා පාලනය කරනවා. තතෝ නිදානං පුරිසං ප්‍රපංච සංඥා සංකා. මේ ප්‍රපංච සංඥාව කියන ඒ කොටස පුරුෂයාව අභිභවයන සමුදාචරಂತಿ. අභිභවයන සමුදාචරಂತಿ. කොහොමද සමුදාචරಂತಿ වෙන්නේ? අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න. අවි කියන්නේ පච්චුප්පන්න කියලා වර්තමාන. අතීත අනාගත පච්චුප්පන්න රූපේසු. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා පුරුෂයාව අභිභවයන. තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්න රූපේසු. ඒ රූපේ අතීතෙත් තිබුණා දැන් තියෙනවා අනාගතෙත් තියෙනවා. අනාගතේ තියෙන හින්දා නේද අපිට ඔබ වෙනස් කරන්න වෙන්නේ. ඔබ ඔතනින් ඉවරනම් ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ නේද? පිලිම නවත්තන්න නම් කකුල ඉරියව්ව වෙනස් කරන්න ඕන කකුලේ කියලා හිතනවා. අපිට අනාගත දෙයක්නේ අනාගත රූප. නේද? දැන් හිතට කකුලක් මවලා දුන්නේ අතීත රූපේ. අතීත අධ්‍යක්ෂ. නේද? පෙර අධ්‍යක්ෂයෙන් අතින්නේ මවලා දුන්නේ. වර්තමානය වේදනා විතර මේකේ කකුලක් නැහැ. කකුල අරන් දුන්නේ පෙර ඇසුරට. පෙර ඇසුරු කරපු දේ හින්දමයි අපිට රූපයට සටහනක් වෙන්නේ. පෙර ඇසුරු කරපු දේ හින්දමයි රූපයට සටහනක් වෙනුනේ. දැන් රූපයක සටහනක් පොතෙන්ට දාපු හින්ද නේද වේදනාවේ ඇත්ත වැහුනේ. වේදනාවේ ඇත්ත දකින්න බෑ. දැන් පෙර අත්දැකීමක් මෙතෙන්ට දැම්මා නේද? දාලා ඒකට මුලා නේද? එතකොට ඔන්න ඔය දැනගත්තු දේ කකුලක් තියනවා කියලා දැන ගැනීම තුල මොනවද තියෙන්නේ? රූපයක් තියෙනවා නේද? රූප කියලා අපි හඳුන්වන්නේ මොනවද? සතර මහා ධාතුවේ උපාදාය රූප වර්ණ ගන්ධ රස ඕජ නේද? අන්න එහෙම රූපයක් තියෙනවා. එහෙම නැත්නම් සීත උෂ්ණ සර්ප ආදීන්ගෙන් වෙනස් වෙන මට්ටමේ රූපයක් තියෙනවා. නේද? සීත උෂ්ණ විස සත්තුන්ගෙන් ඒවයි වෙනස් වෙන යාතියේ රූපය. දැන් හිතට පේන රූපේ සීත උෂ්ණ වලින් වෙනස් වෙන එක නෑ. සර්පයන්ට කන්න පුළුවන්. එහෙම වෙනස් වෙනවද? නෑ. නේද? අර චිත්ත රූපේ එහෙම ගති නෑ. එහෙම ගති තියෙන්නේ මොනවයිද? එළියේ. එහෙම නැත්නම් ආහාරයෙන් යැපෙන රූපයක් තියෙනවා. චිත්ත රූපේ එහෙම එකක් නෙමෙයි නේද? කබලින් ආහාරයෙන් යැපෙන නෑ චිත්ත රූපේ. එළියේ තියෙන රූපේ නම් ආහාර නැති වුණත් ඕක මැරිලා යනවා. නේද? ආහාරයෙන් දැන් ඔන්න රූපයක් හදලා නේද? රූපයක් ඉපදිලා නේද? රූපයක් හටගෙන නේද? ඒ රූපය හටගෙන ඒක අපි බාරගෙන ඉවරයි නේද? අන්න රූප උපාදානයක් හටගත්තා. ඒ රූපයට අදාළ යම් වේදනාවක් තියෙනවා නම් අපිට වේදනා උපාදාන ස්කන්ධය. ඒ රූපය ගැන යම් කිසි සංඥාවක් තියෙනවා නම් කකුල මේ වගේ කියලා නේද? වර්ණයක් හැඩයක් තියෙන තැන තද ගතියක් මොනවද ඉදිරිය ගන්න පුළුවන් නම් සංඥා. සංඥා උපාදාන ස්කන්ධය. නේද? ඕක ගැන හිතන්න පුළුවන් නම් නේද? ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කළොත් නම් ඔය ප්‍රතිදීම නැති වෙලා යයි. දැන් මොනවද? චේතන. නේද? චේතන. චේතන කියන්නේ සංකාර බවට පත් කරන්න පුළුවන් ඒවා. ඒවා හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. කයින් ක්‍රියා කරන්න පුළුවන් නේද? සිතෙන් කරන ඒවා, වචනෙන් කරන ඒවා, කයින් කරන ක්‍රියා බවට පත් කරන්න පුළුවන් චේතනා ගොඩදුත් ඇති වෙලා සංකාර උපාදානස්කන්ධය. දැන් වයිට් වෙලා කවුරුවත් දන්නේ නැතුව නිකම්ම නැති වෙලා ගිහින්ද? නෑ, අපි ඔය ඔක්කොම ටික දැනගෙන. කවුද දැනගත්තේ? විඥානය. විඥාන උපාදාන ස්කන්ධය. දැන් ඔන්න කකුලක් තියෙනවා, කකුල රිදෙනවා කියලා දැනගන්නකොට මොනවද හටගෙන තියෙන්නේ? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය. බුදුරජාණන් වහන්සේ මොකක්ද ඔකට කියන්නේ කිව්වේ? සංකිට්ඨේන පංච උපාදාන සංදා දුක්ඛ. දැන් දුකක් නේද හටගෙන තියෙන්නේ? පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා කියන්නේ දුකක් හටගත්තා. පිට දැනුමක් නැතත් දුකක් හටගෙන තියෙනවා. ඔබ තමයි බුද්ධ දේශනා. නේද? දැන් කකුලක් තියෙනවා, කියලා දැනගන්නකොට දුක ඇති වෙලා ඉවරයි. පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. එහෙනම් ආයෙ බලන්න දැනුනේ වේදනාවක්. ඒක ගැන හිතුවා. නේද? හිතපු දේ එළිය තියෙන රූපයක් බවට පත් කළා. දැන් එළිය තියෙන රූපේ දැනගන්න මට්ටම එනකොට දැනගෙන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. හටගෙන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නන දුක අඳුරගන්න. කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයමයි දුක. දුක අඳුරගන්න. දුක දැනගන්නකොට දුක හටගත්තේ කොහොමද? දුක්ඛ සමුදය. දැන් ඔතන දුක්ඛ සමුදය කොහෙද තියෙන්නේ? කකුලක් හටගත්තේ වේදනාව පුහින්දද කකුලක් හටගත්තේ? වේදනාව පුත්තාව. ඒක ගැන හිතුවා. නේද? හිතනකොට කකුලට අදාළ චිත්ත රූපයක් මවලා තෙන්නවා. දම්. නේද? ඒ චිත්ත රූපේ හැදුවා කකුලක රූපයක්. ඊළඟට මොකද කළේ? ඒ රූපේ එළියෙන් තියෙනවා. බාහිර රූපයක් බවට පත් කළා. සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක් බවට පත් කළා. නේද? දැන් පේනවද සමුදේ? ඔය විදිහට නේද කකුලක් හැදුනේ? අපි හිතන්නේ නම් ඔහොම නේ අපිට උපදිනකොට හම්බුණ කකුල තමයි ඔය තියෙන්නේ කියලා. දැන් හොඳට ආනාපාන සතියේ හොඳට සිහිය පිහිටලා තිබුණා නම් කකුලක් පිහිටයිද?
නෑ.
එතකොට රිදීමක් දැනෙන්නේ නෑ. එතකොට උස්මයි තමයි යවදන්නේ. කකුල තියෙනවද කියලා දන්නේ නෑ. විදීමක් දැනෙන හින්දා ඒක ගැන හිතලා ඒ හිතපු එකෙත් ඇත්ත දන්නේ නැතුව කකුල හැදුවා නේද?
ආයෙත්
කවුරු හරි ඇවිල්ලා හද ඕපදූපයක් කිව්වා නම් දැනගනින්න කකුල රිදෙනවා කියලා. නෑ, හොත්තට කන් අරෝගෙන හරිනේ. මොන කකුලද? මොන රිදිල්ලද? පැය ගාණක් වුණත් විස්තරය හරිනේ. එතකොට මොන කකුල රිදිල්ල? සිහියයි නුවණයි දෙකම නැහැ. සතියයි සංකජන්නේ දෙකම
නැහැ.
ඈ? දැන් අපේ හිතතලේ මොකද්ද කියලා සිහියකුත් නැහැ. මේක සිද්ධ වුණේ කොහොමද කියලා නුවණකුත් නැහැ. කකුල රිදෙනවා කියලා නම් බාරාද? කකුල රිදෙනවා කියලා දැනගන්නකොට ඔන්න නුවණ තියෙන කෙනාට හිතා ගන්න පුළුවන් ඔය හටගත්තේ පංච උපාදාන ස්කන්ධය. මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. දුක හටගත්තා. ලෝකෙට අහු වුණා. ලෝකෙට අයිති රූපයක්
නේ.
ශරීරය කියන්නේ ලෝකෙට අයිති රූපයක්. හිතෙන් හදපු දේ බාහිරේ තියෙනවා කියලා තිබ්බේ නැත්නම් ලෝකෙට අහු වෙන්නේ
නැහැ.
හිතෙන් හදපු දේ හිතට වෙනවා එහෙමම නැතිලා. නේ? එතන සිහිය නුවණ පිහිටියන බාහිර රූපයක් කරයිද?
නැහැ.
තාම වේදනාව එනවා. කකුලටයි වේදනාව එන්නේ. වේදනාව දැනේ. ඒ ගැන හිතයි. හිතුවට ඕක එළියේ රූපයක් කලේ නැත්තම් කකුලට අයිති වෙන්නේ. ඇයි කකුලක් පිහිටන්නේ? බාහිරේ පිහිටන කකුලක් පිහිටන්නේ නැහැ නේද? දැන් තේනවාද ශරීරයේ ඕනම කොටසක් තියෙනවා කියලා දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් එක පැත්තකින් අනිත් පැත්තෙන් මනසෙන් හදලා පෙන්වපු දේ ඇත්ත දන්නේ නැතිකම නේ මනසෙන් හදපු දේ එළියේ රූපයක් බවට පත් කරපු බව වේදනාවක් මනසෙන් එහෙමකට දැම්ම වේදනාව නැති කරන්න බෑ. ඇයි අපට වේදනාව නැති කරන්න බැරි? වේදනාව දැනෙන්න ඕන ආයතන ටික අපි හදලා ඉවරයි. මොනවාද ආයතන ටික? සලආයතන. අනනාසය, දිව ශරීරය, මනස. කියන ආයතන ටික හදලා ඉවරයි. ඇයි ඒ ආයතන හදලා ඉවරයි කියන්නේ? ඒක මොනවයින්ද හදලා තියෙන්නේ? ආහාරත් හේතු වෙලා දැන් මනුෂ්‍ය මට්ටමේ ආයතන ටිකක් නේද අපිට හැදිලා තියෙන්නේ. කොහොමද මනුෂ්‍ය මට්ටමේ ඇහැක් ලැබුණේ? කොහොමද මනුෂ්‍ය මට්ටමේ කනක් ලැබුණේ? පෙර කර්මයක ප්‍රතිඵලයි. එතකොට මේ ආයතන කියන්නේ පුරාණ කර්මයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආයතන කියන්නේ පුරාණ කර්මයක්. චක්කුම් බික්කවේ පුරාණ කම්මා. ඇහැ කියන්නේ පෙර කර්මයක්. කන කියන්නේ පෙර කර්මයක්. ඒ හින්දා අපිට වේදනා දැනෙන ගතිය නවත්වන්න බෑ. හරි? පෙර කර්මය අතීතේ නේ කරලා තියෙන්නේ. අතීතයට ගිහිල්ලා වෙනවා ඒක නවත්තන්න. පෙරේ ඒවා දැනෙන ගතිය නවත්වන්න බෑ. ඕක ගැන මනසින් හිතන ගතිය ඒකත් එකක් එකපාර නවත්වන්න බෑ. වේදනාව දැනෙන ගමන් ඕක ගැන හිතන එයා නවත්වන්න ටිකක් ලේසි එකක් තමයි ඔය හිතපු දේ එළියෙන් තියෙන එක බාහිර රූපයක් කරන එක. මනස දැනගත්තු රූපේ භෞතික රූපයක් කරන මට්ටමක් තියෙනවා. මනස දැනගත්තු රූපේ භෞතික රූපයක් නෙවෙයිනේ. මනසද මනස දැනගන්නේ නැත්නම් විඥාණය දැනගන්නේ නාම රූප. විඥාණය දැනගන්නේ නාම රූප මිසක් එළියේ තියෙන භෞතික රූප නෙවෙයි. හරිද? තව විදිහකට කිව්වොත් විඥාණය දැනගන්නේ නාම රූප. නාම රූප කියන්නේ මොනවද?
විතින්නද?
නාම රූප ටිකක් විස්තර කළොත් රූප කියන කොටසක් තියෙනවා නේද? නාම කියලා කියන්නේ මොනවද? වේදනා සංඥා චේතන. රූප වේදනා සංඥා චේතනා නේද දැන් විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. විඥාණයෙන් දැනගෙන තියෙන්නේ එක්ක රූපයක් ගැන දැනගෙන, එක්ක වේදනාවක් ගැන දැනගෙන, එක්ක සංඥාවක් ගැන දැනගෙන, එක්ක මේ හිතපු දෙයක් ගැන චේතනාවක් ගැන දැනගෙන නේද සංකාරය. නේද? ඔය පහටත් කියන්නේ පංච උපාදානස්කන්ධය. රූපේ වේදනාව සංඥා සංකාරය ඔය දැනගත්ත විඥාන. ඒක දුක. විඥාන නාම රූප කියනකොටම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ එළියේ තියෙන දෙයක්ද? නෑ. මේ විඥාණයෙන් දැනගන්න එක්ක රූපයක්, එක්ක වේදනාවක්, එක්ක සංඥාවක්, එක්ක සංකාරයක්. එහෙම නැත්නම් ඔබ දැනගන්න විඥාණය. විඥාණය කියන්නේ මේ හිතනේ. නේද? හිත දැනගන්න ගති ටිකක් නේද? හිත දැනගන්න ඒවා නාම රූප මිසක්. හිතෙන් තොරව එළියේ තියෙන්න පුළුවන් දේවල් නෙවෙයි. හිතේ සම්බන්ධයක් නැතුව බාහිරේ තියෙන්න පුළුවන් ඒවා නෙවෙයි හිත දැනගන්නවා කියන්නේ. ඈ හිතට අරමුණු වෙන දෙයක්මනේ හිත දැනගෙන තියෙන්නේ. හිතට අරමුණු වෙන්නේ නාම රූප මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. එතකොට හිතට අරමුණු වෙන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර කියන හතර. හා ඔය හතර දැනගන්නේ හිතෙන්. මේ තොර විඥානයකින් මොකක් හරි දැනගත්තා නම් ඒක නාම රූපයක්මයි. තව විදිහට කිව්වොත් ඔය පංච උපාදානස්කන්ධයක් තමයි. විඥානයේ මොනව හරි දැනගත්තා නම් පංච උපාදානස්කන්ධයක්මයි. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි. අපේ මුලාවකින් තමයි ඔක එළියේ තියෙනවා කියලා බාරගන්නේ. බාහිර රූපයක් කියලා බාරගන්න. දැන් බාහිර රූපයක් තියෙනකොට අපේ හිත තිබුණත් නැතත් ඕක තියෙනව නේද? අර එළියේ තියෙන චෛත්‍ය ගත්තොත් අපි හිතුවත් නැතත් තියෙනවා. චෛත්‍ය තියෙනවා. එහෙනම් එළියේ තියෙන ගහක් ගත්තොත් අපි හිතුවත් නැතත් තියෙනවා. එළියේ තියෙන ශරීරය ගත්තොත් තමන්ගේ ශරීරය අපි හිතුවත් නැතත් තියෙනවා නම් තියෙන්න ඕනේ. ආයි නුඹලින් හිතන්න ඕනේ. දැන් එළියේ චෛත්‍ය තියෙනවා කියනකොට හිතට මොකද්ද පෙනුනේ? චෛත්‍යයක් පෙනුනා නේද? සුදු පාට රසංග තියෙන. පෙනුනා නේද? ගහක් කියනකොට එළියේ තියෙන ගහකුත් පෙනුනා නේද? ශරීරයේ තියෙනකොට ශරීරෙකුත් පෙනුනා නේද? ඇහැට නෙමෙයි හිතට. පෙනිලා තියෙන්නේ ඇහැටද ඕවා පෙනුනේ දැන් හිතටද? මනසට. නේද? නම ඇහෙනකොටම මනසෙන් රූපය හදලා පෙන්වලා ඉවරයි. දැන් චෛත්‍ය පෙනුනේ ඇහැටද මනසටද? මනසට. මනසට පෙනුන චෛත්‍ය දැන් තියෙන චෛත්‍යද පෙරද්ද? නැහැ, හිතට පෙනුන චෛත්‍ය මේ මොහොතේ පේන දෙයක්ද නැත්නම් කලින් අත්දැකපු දෙයක්ද? කලින් අත්දැකපු දෙයක්. කලින් ඇහෙන් දැකපු විදිහටම නේද දැන් පේන්නේ? දැන් රුවන් ඇලි සෑයගෙන ඉන්නකොට පේනවා නේද? රූපාරාමයේ කියනකොට ළඟදී ටීවී බලුවා නම් අලුත් රූපයක් තේයි. ඒක බැලුවේ නැත්නම් පරණ අර ගස් වැල්ද රූපයක් තියි. අලුත් තලියව දැන්න නැත්නම් අර ගස් හැදිච්ච කන්දකින් වැහිච්ච රූපාරාමයක් තියි. නේද? මිරිස වැටිය කියනකොට අර පිටරටෙන් දැන් ඇවිල්ලා ගියා මිරිස වැටිය බලන්න කොහේනෝ වෙනව නෑ. අන්තමස්ථානේ වැඩේම කරගෙනව මිරිස වැටිය හොයවා නෑ. ඇයි අපි දන්නේ අර උඩ අර කොටක් නැති එකක් නේද? රවුමට තිබුණ එකක් නේ මිරිස වැටියක් තිබුණ. දැන් ඒක නෑ. එතකොට හිතට පෙනුන මිරිස වැටිය එළියේ. අපි විශ්වාස කරන්නේ හිතට පේන එක එළියේ තියෙනවා කියලා නේද?
එතනම බොරු පේනවා.
ඒක තමයි. දැන් හිතට පේන එක කොහොමද එළියේ තියෙන්නේ? අන්න ඒ නුවණ තීකව ගන්න. දැන් චෛත්‍ය පේන්නේ හිතට නම් හිතට පේන එක එළියේ තියෙන්න පුළුවන්. මහන්නේ හිතට පේන එක එළියේ තියෙන්න පුළුවන්. එළිය මොකක් හරි තියෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හිතට පේන එක එළියේ තියෙන්න පුළුවන්ද මේ මොහොතේ?
නැහැ.
අනාගතේ තේරුම් ගන්න. හිතට පේන ඒවා එකක්වත් එළියේ තියෙන ඒවාද? නැහැ. නැහැ, එළියේ තියෙන ඒවා නෑ. ඇස් දෙකෙන් පේන්නේ නැහැ. හිතෙන් කොහොමද පේන්නේ? හිතට තේින්නේ මනසෙන් හදපු දෙයක් නිසා එළියේ තියෙන දෙයක් නෙවෙයි. නේද? දැන් gedara මතක් කරගන්න පුළුවන් නේද තමන්ගේ gedara? පේනව නේද හොඳට? දැන් ඔය තේින්නේ මේ මොහොතේ තියෙන gedarද හිතෙන් හදපු gedarද? හිතෙන් හදපු gedar. හිතෙන් හදන්න උදව් වුනේ මොනවද? පෙර අද්දැකීම අන්තිමට එනකොට දැකපු හැටි තමයි දැන් තියෙන්නේ. දැන් හිතට දෙන්න. පෙර වෙලා අතර ගහක් වැටිලා ඒකේ කුඩු වෙලා නම් එහෙම ඒකේ දෙන්නේ නැහැ දැන්. දැන් තේින්නේ හොඳට එනකොට තිබුණේ නේ. නේද? දැන් ගේ වරු කඩලා නම් එහෙම මොන භාවනා රුදුවන්න හරි ගන්න. මේ හිතාගෙන යනවා විදිහ. ඇත්තටම වරු කඩලා හදන්නේ. දැන් තේරුම් ගන්න ඔය රූප එළියේ තියෙනවා කියනකොට අපිට මේ හිතට පේනේ නේද අපි හිතන්නේ එළියේ තියෙනවා කියලා. දැන් හිතට තේින්නෙම මතක තියාගන්න පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධ වෙන්නේ හිතට පේන මට්ටමම නෙමෙයි. හිතට පේන දේ තමයි එළියේ තියෙන්නේ කියලා හිතන එක. දැන් හිතට පේන දේ එළියේ තියෙන එක විදිහට නේද අපි හිතන්නේ? ඇත්තටම පිළිගා තියෙන්නේ හිතට. ඒ වුණාට අපි මතක් කරන්නේ මේ විශ්වාස කරන්නේ එළියේ තියෙන එක තමයි දැන් දැනගත්තේ කියන්නේ. අන්න එහෙම දැනගන්නකොටම පංච උපාදාන ස්කන්ධේ. ඕකට නේද බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ? එකක් හොඳ ප්‍රශ්නයක්. දැන් හිතට තේිනේව නම් ඔන්න පරණ ඒවා තමයි දැන් තේින්නේ කියලා දන්නවනේ නේද? ඔක ඒකට තාමත් ඒක පැහැදිලි නෑ. ඔය හිතලා හිතලා ඔක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ වුණාට නිකන් හිතා ගන්න පුළුවන් නේද? දැන් තියෙන එක නම් හිතට පේන්න විදිහක් නෑ කියලා. ඒ ටික හිතා ගන්න පුළුවන් නේද? දැන් මීඩිය කෙනෙක් මතක් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. මතක් වෙනකොටම මතක් වෙන්නේ එයා දැන් ඉන්න තත්ත්වෙද අන්තිමට Tamanට මතක අන්තිමට හිටපු තත්ත්වය. දැන් ඒ තත්ත්වෙන් තාම ඉන්නවද? වෙන්න බැරි වෙනන්නේ නේද? දැන් හිතට පේන එක එළිය තියෙන දෙයක්ද ඒකට? ඔන්න ඔහම එක එක උදාහරණ අරන් මේක හිතට ප්‍රත්‍යක්ෂ කරවන්න ඕන. මේ හිතට පේන එක නම් එළිය තියෙන දෙයක්. හිතට දෙන්නේ හිත හදලා දෙන දෙයක් විතරයි කියන එක හොඳට නුවණ හිතන්න. නැත්නම් අපේ අර දෘෂ්ටි කැඩෙන්නේ නැහැ. මොකද අපේ දෘෂ්ටිය හිතට පේන එක එළියේ තියෙනවමයි තියෙන එකේ ඉන්නේ. නේද? අපි ලෝකෙට ඇවිත් මක්කම කියන්නේ හිත දැනගන්න දේ එළියේ තියෙනවමයි කියන එක. නේද? ඔය දෘෂ්ටියේ නෙමෙයිද අපි ඉන්නේ? අර ඒ අතන තියෙන චෛත්‍යයමයි මේ දැනගන්නේ කියන එකේ නේද ඉන්නේ? හිතෙන් මාවු එකක් දැක්කා කියලා නෙවෙයි නේද? තමන්ගේ නියදී අම්මා සිහි වෙනකොට අර හිටියා අම්මව නේද සිහි වෙන්නේ? දැන් ඉන්න හැටි දන්නවද? දැන් ඉන්න හැටි දන්නේ. දැන් අර හිතෙන් සිහි වෙන එකේ ඇත්ත නොදන්න කම හින්දා නේද අඳන්න වෙන්නේ? ඔය එළියේ ඉන්න ඇත්ත අම්මා කියලා හිතනකොට නේද දුක හිනේ? හිතෙන් මම ඔක එකක් හිතෙන්ම දැක්කා ඒක නැති වෙලා ගියා. එහෙම හිතුවා නම් ඈ එහෙම හිතන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ නැති එක නේද? දැන් තේරුම් ගන්න ලෝකේ ගැන මොකක් හරි සිහි කළාන ඒක ලෝකේ තියෙන දෙයක්ද හිතෙන් පෙන්නේ සිහි වීමක්ද කියලා හිතන්න හිතෙන් සිහි වෙච්ච දේ කොහොමද එළිය තියෙන්නේ? මනසෙන් පෙන්නපු දේ එළිය තියෙන්න බෑ. එතකොට හිතෙන් පෙන්නන්නේ සිතිවිල්ලක් හිතෙන් මතු ධම්ම කියන එකක් විතරයි නේද? එතකොට මෙච්චර කල් එළියේ තියෙනවා කියලා දැනගත් ඔක්කොම
පංච
උපාදානස්කන්ධ හිතෙන් වෙන්න පුළුවන් විතරයි. ආම එක පැහැදිලි නෑ. නෑ. අවුලෙන් දැන් එතකොට ප්‍රශ්න එනවා. එතකොට ඔය ඇහෙන් දෙයනවා එළියේ නැද්ද? හිතෙන් වෙන්න නෑ නම් එළියේ නෑ කියලා පොඩ්ඩක් හිතුවොත් හිතා ගන්න පුළුවන් නේද? ඇහෙන් දෙයනවා එළියේ නෑ. එළියේ තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් ඔක තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ඇහැ පිළිසිඳ දකින්න. ඇහෙන් පෙන්නන රූපය පිළිසිඳ දකින්න. චක්කුම් වික්කවේ ඥානං පස්සං යථාභූතං. මේ ඇහැ ගැන යථාභූත බව ඥානං පස්සං අහන්න දැනගන්න. දැනගන්න දකින්න. ඥානං කියන්නේ දැනගන්න. ඒක දකින්න පස්සන් කියන්නේ දකින්න. දැනගන්නේ අපි දැන් අහලා දැනගන්නවානේ. ධර්මයක් අහලා දැනගන්න. දැනට ඥාන පස්සන් ඒක තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න තමන් දකින්න. හරි? දැන් කිව්වට පිළිගන්නා නෙමෙයි. තමන්ගේ දැක්මක් කරගන්න. දැන් හිතෙන් දෙන දේ එළියේ නැහැ කියන එක දැන් ඥාන. නාම ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ කිව්වට ඔබ වෙන්නේ කොහොමද? එළියේ තියෙනවා. නෑ. ඒ තමන්ගේ පස්සන් කියන්නේ තමන්ටම තේරෙන. ඔය එළියේ තියෙනවා කිව්වට මේ හිතෙන් හදපු එක මේ එළියේ තියෙනවා කියන්නේ. දැන් ඔහොම කිව්වට තාම මේ කකුල මගේ කකුල නැද්ද? තියෙනවා. ඒකයි පස්සන් වෙලා නෑ. තාම ඥානක් විතරයි. අර විදියට විතරකට පේනවා හිතෙන් හදපු එකනේ අපි ඔය එළියේ තියෙනවා කියන්නේ. නේද? එනකට අපි තාම ලෝකෙට ඇවිත් දෘෂ්ටියේ ඉන්න හින්දා අපි ඒක දකින්න පුරුදු වෙලා නැහැ. එහෙනම් තමයි මේ ධර්මයක් අහලා දකින්න. මේ දකින්න නම් පුරුදු පුහුණු කරන්න ඕන. නිතර නිතර භාවිතා බහුලී කතා. මේ විදර්ශනාව නැවත නැවත භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. භාවිතා බහුලී කතා. එතකොට තමයි අහගත්තු දේ දැක්මක් කරගන්න පුළුවන්. මොකද අපේ දෘෂ්ටි බලවත් ඒ වාපහුව දිනා පරණ පුරුදු වලට ලෝකේ ආරම්භ දැක්කේ හරි ඒ ලෝකේ නිදන්න නම් මේක ආයේ ආයේ හිතට පෙන්නන්න හිතට පෙන්නන්න නම් Taman මේක හරියට දැනගන්න නේද අවබෝධ කරගන්න ඕනේ ඒක තමයි Tamanට පෙන්නන්න කොහොම අර පරණ විදිහට මුලා වුණාට ඔකේ ඇත්ත තත්ත්වය මේක කියලා හිතට පෙන්නන්න ශක්තියක් ඇති කරගන්න ඒ තමයි ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නවා කියන්නේ ධර්මයක් අහලා නුවණ ඇති කරගන්නවා. එතකොට දැන් ඇහෙන් දකින එක තියෙන එකක්ද මේ දකින්නේ කියන එක මම නුවණින් බලන්න. ඒ වටපිට සාකච්ඡා කරලා තියෙන අර වතුරට එන බල. වතුරට එන බලලා මොකද වෙන්නේ? ඇහෙන් දකිනවා නේද? මොකද්ද දකින්නේ? වතුරේ වැටෙන ඡායාව. ඒ බල්ලෙක් වගේ ඡායාව. එතකොට ඇහෙන් දකිනවා. අපි දන්නවා ඡායාව කියලා. ඌ දන්නවද?
නැහැ.
ඌ හිතන්නේ මොකද්ද මේ පේන දේ තියෙන. ඒ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ. කියලා. දැන් ඒ උපමාවේදී පේන දේ තියනවාද තියෙන දෙයමද පේන්නේ ඔය දෙකම වෙනදී නේ පේන දේ තියනවත් නෙමෙයි තියෙන දේ පේනවත් නෙමෙයි නේද ඒක ඇහි වැරද්දක් හින්දාද මනසේ වැරද්දක් හින්දාද ඇහෙන් දකින දේ ගැන නේද බල්ලත් හිතන්නේ ඇහෙන් දකින දේ ගැන හිතනවා ඇහෙන් දකින දේ කියනකොට ඇහි හැකියාව අනුව වර්ණ සටහනක් හදලා දෙන්නේ. ඇහැ තුල ප්‍රසාද රූපයක් හදලා දෙනවා ඇහි හැකියාව අනුව. ඒක වැරද්දක් තියෙනවා. නෑ ඒක ඇහි ක්‍රියාකාරීත්වය. අපේ ඇහි ක්‍රියාකාරීත්වයත් ඕකයි බලනගේ ඇහි ක්‍රියාකාරීත්වයත් ඕකයි. නේද? ඇහැට මොකක් හරි පේන මට්ටම. පේන්නේ මොකද්ද? අර කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් වගේ එකක් නේද? ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බේ කියන්නේ අර කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් වගේ නේද? එතකොට ඇහි මට්ටම චක්කු විඥාණයෙන් පෙන්නන්නේ ඔය වර්ණ සටහනක්. නේද? චක්කු විඥාණයට තේින්නේ වර්ණ සටහනක්. වර්ණ සටහන කවුද හදලා දුන්නේ? කවුද හදලා දුන්නේ වර්ණ සටහන? ඇහැ. ඇහැ නැතිුණා නම් හැදෙයිද ඔය වර්ණ සටහන? නෑ. නේද? දැන් ඇහි හැකියාව අනුව නේද වර්ණ සටහන හැදෙන්නේ? අපිට මනුස්ස ඇහක් තිබුණා හින්දා මේ මට්ට මේ වර්ණ සටහන. දෙවි කෙනෙක්ගේ ඇහක් තිබුණා නම් වෙනස් වර්ණ සටහන. නා බල්ලෙක්ගේ ඇහක් තිබුණා නම් මේ මට්ට වර්ණ සටහන. කූඹියෙක්ගේ ඇහක් තිබුණා නම් මේ මට්ට මේ වර්ණ සටහන. නා ප්‍රේතයෙක්ගේ ඇහක් තිබුණා නම් මේ මට්ට මේ වර්ණ සටහන. දැන් නේ ඒක හරියට අර කැමරාවක් වගේ. කැමරාවේ ක්‍රියාකාරීත්වය වර්ණ සටහන කරන් දෙයි. නේද? අර ડિජිටල් කැමරාවේ ස්ක්‍රීන් එකේ වැටෙනවනේ නේද? කැමරාව මෙහෙම ඇල්ලුවම ස්ක්‍රීන් එකේ වැටෙන වර්ණ සටහන. ඒක කැමරාවේ හැකියාව නේද? වර්ණ සටහන වැටෙන එක ඒ උපකරණේ හැකියාව. ඒ වගේ මේ ඇහි හැකියාව වර්ණ සටහන හදලා දෙන එක. දැන් ওই වර්ණ සටහන දිහා බලලා ඕන දෙයක් හිතන්න බැයිද අපිට? එතකොට ඇහෙන් හදලා දෙන සටහන දිහා බලලා හිතට පුළුවන් ඕනම දෙයක් හිතන්න. ඒ හිතනකොට අපේ පරණ අධ්‍යක්ෂීන් ටික අරගෙන ඔය දෙන්නේ මේක, ඔය දෙන්නේ මේක කියලා දානවා නේද? ඈ? ඔව්. නම් විතරක් නෙමෙයි දේවල් හදන. ඔය දෙන්නේ මේක. කවුරු හරි පුද්ගලෙක් හිටියා නම් ඔය ඉන්නේ මෙයා කියලා හදන. කැමරාවේ ස්ක්‍රීන් එකේ ඉන්නවද එයා? නෑ. ඔය කල්පය. එතන තියෙන්නේ වර්ණ සටහන. කොහෙන්ද එයාව හදුවේ පුද්ගලයා? හිතෙන් තමයි හදන්න. කොහෙන්ද එයාව ආවේ? පෙර ඇසුර. පෙර එහෙම කෙනෙක් දැකලවත් නැත්තම් දැන් කියයිද මේ ඉන්නේ අර වැඩිද? කියන්න බෑ. පෙර ඇසුරක් නැති වුණා නම් කියන්න බෑ. වර්ණ සටහනක් නම් තියෙනවා කිය. නේ දැන් ගලා ඉන්නේ මොනවද? අතීත අධ්‍යක්ෂින් ටික නේද? පෙර ඇසුර ගලාගෙන එනවා. ඇයි ගලාගෙන එන්නේ? කලින් ඇහැ පාවිච්චි කරද්දී ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ. එතෙන්දී ඉතුරු කරගත්තු එක නේද මේ ගලාගෙන එන්නේ? ඔය ගලාගෙන එක ඕබේ. ඕබ ගලාගෙන. සැඩ පහරක් වගේ ගලාගෙන. පෙර අත්දැකපු ටිකේ ඇත්ත දැක්කේ නැත්නම් ඒ අත්දැකින මොහොතේදී ඕක යෝග ග්‍රන්ථ කොහොම තියෙන විශ්වයක්. ග්‍රන්ථ කියන්නේ කතාවකුත් හදනවා එකට එකතු කරලා. අර ගලාගෙන ආපු එක දාලා තව විස්තර ටිකක් දාලා ග්‍රන්ථකරණයක් කරනවා. පොතක් ලියන්න තරම් ඒවා එනවා. මතක් කර කර සැඩ පහර ගලාගෙන එනවා. කොහෙන්ද ගලාගෙන එන්නේ? ඔව්. කලින් අත්දකින්නකොට ඇත්ත දැකලා නැහැ. සිහිය පිහිටලා නැහැ. සිහිය නවන පිහිටලා නැහැ. දැන් අපි ඇහෙන් දකින්නකොට සිහිය නවන පිහිටියේ නැත්තම් ආයේ ගලාගෙන එනවමයි. දැන් අපි මුලා වෙලා දෙයක් බාරගත්තා නම් ඕක ආයේ තවසරයක් ඔය වගේ එකක් දකිනකොටම සීනනකොටම ගලාගෙන එනවා. ඕකට අයිති විස්තර ටික කොහොමද ගලාගෙන එන්නේ? හෑ? ඇයි ගලාගෙන එන්නේ? මේ මොහොතේ මේක ඇත්ත දැකලා නැතුව අපි ගලාගෙන එන්න හේතු ඉතුරු කර. නිමිති හදල. නිමිති හදල. නිමිති හදලා කියන්නේ ඒවා ලෝකෙට අයිති දේවල් කියලා බාර අරගෙන. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. දැන් විඥාණයෙන් යමක් දැනගන්නවා නම් පංච උපාදානස්කන්ධයක් නේ. ඒක හරියට බල විඥාණයට දැනගන්න පුළුවන් එක්ක රූප ගැන, එක්ක වේදනා ගැන, එක්ක සංඥා ගැන, එහෙම නැත්නම් සංඛාර ගැන. ඔයිට අමතර දෙයක් විඥාණයට දැනගන්න බෑ. ඒක විඥාණය දැනගන්නේ නාම රූපේ. ඔතනින් එහාට දෙයක් විඥාණයට දැනගන්න බෑ. ඒක ඇත්ත දන්නේ නැතුව මුලා වුණ ගමන් අන්න ඉතුරු කරගන්නවා ආපහු ගලාගෙන එන දේවල් ටිකක් ඉතුරු කරනවා. හරි. දැන් ඒක වෙන්නේ මේ මොහොතේ අපේ ආයතනය වැඩ කරනකොට මේ මොහොතේ අපිට සිහිය නුවණ නැති වුණා. සිහිය නුවණ නැති වෙන්නේ කොහොමද? ආයතනෙන් දැනගන්න මට්ටමේ ඇත්ත දකින්නේ. එහෙන් පෙන්නන්නේ වර්ණ සටහනක් විතරයි කියන ඇත්ත සිහි වෙන්නේ නැහැ. ඒ වර්ණ සටහන එළියේ තියෙන එකක්ද ඇහැ උපද්දලා දීපු එකක්ද? ඇහැ උපද්දලා දෙන වර්ණ සටහනක්මයි මේ දකින්නේ චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ. මේ පැහැදිලිද? ඇහැ උපද්දලා දෙන වර්ණ සටහනක්මයි චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ. එළියේ තියෙන එකක් නෙවෙයි. දැන් එහෙම කිව්වහම ඔක පැහැදිලිද? අර ගස්වල මොන පාටද තියෙන්නේ? කොළ පාට. කොළ පාට තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ කොළ පාට? ගස්වල නේද?
නෑ ගස්වල නෙමෙයි.
ගස්වල නේද? නමුත් ඉතේ තියෙන
ගස්වල නිවේ යන හොඳයි. ඇහැ තමයි ඔය පාට උපදින්නේ. ඇහැ පේන්නේ නැති කෙනාට ඔය කොළ පාට උපදින්නේ. වර්ණාන්දතාවය තියෙන කෙනෙක් බැලුවොත් කොළ පාට
උපදින්නේ.
ගහේ තියෙන උපදින්නේ නැහැ. නේ? අපි පාට කණ්ණාඩියක් දාලා රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් කොළ පාට උපදින්නේ නැහැ. එහෙනම් කොළ පාට කවුද උපදලා දීලා තියෙන්නේ? ඇහැ. මේ ලෝකෙට ඇති දැක්ම තමයි මේ කොළපාට තියෙන ගහේ. ඇත්ත ඇති හැටි දකින දෙනාට තියෙන දැක්ම ඇහැ තමයි ඔක උපද්දලා දුන්නේ. නේ? ඇහි හැටි යවන උපද්දලා දීපු හින්දා තමයි හිත දැක්කේ. නේ? ඔතන හිතට පේන වර්ණ සටහනක් තියෙනවා. හිතට පේන වර්ණ සටහනක් තියෙනවා. ඒක තමයි ආයතනයේ හැකියාව. හිතට තේින්න යම් දෙයක් හිතට තේින්න යම් ස්වභාවයක් උපද්දලා දෙන්න. ආයතනයකට කරන්න පුළුවන් මච්චර. හිතට තේින්න යම් ස්වභාවයක් උපද්දලා දෙන්න. හරි. එළියෙන් එන දෙයක් පෙන්නනවා නෙවෙයි. ඒක තේරුම් ගන්නවා.